خدای سعد දෙදහස් විසි දෙක වසරේ පළවෙනි මාසේ 17 වෙනිදා දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ සද්ධර්ම දේශනා වැඩසටහන මුලින්ම අපි සිහිපත් කරන්න ඕන අපි හැම දෙනාටම මේ සිසිලස මේ දම් සභා මණ්ඩපය සාදා පූජා කළ පින්වත් චන්දන තිසේරා මැතිතුමන් සහ ශාමලි තිසේරා මැතිණිය එම දෙපාර්ශවයේම මව්පියන්ට පුණ්‍යානුමෝදනා පිණිස සසර සැප පිණිස හැම දවසකම පින් සිද්ධ වෙන කුසල් රැස් වෙන මහා පුණ්‍ය කර්මයක් තමයි මෙවැනි පූජා ධර්ම. පිම්පීටි තිසේරා පින්වත් පියාණන් වහන්සේටත් සීලවති වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත් YAD විජේරත් පියාණන් වහන්සේටත් BV විජේරත්න පින්වත් මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා පිණිස අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ හැම දෙනාගේමත් සංසාර භව ගමනට මේ කුසල ධර්මයෝ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද වසරේ පළවෙනි පොහෝ දවස බොහෝම වැදගත් කාරණයකින් ආරම්භ වෙන්නේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිහිපත් කරමින් සිදු කරනු ලබන සිහි කැඳවීම මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේ මුල් කරගෙන අද දවසේ බොහෝ පින්කම් සිදුවෙන දවසක්. ඉතින් අපේ ඉතිහාසය හැමදාමත් පුණ්‍යවන්තයි, බොහෝම වටිනාකම් වලින් යුක්තයි. අපේ ඉතිහාසය සෑහෙන දිගයි, ලොකුයි. අපි පොඩි වුණාට ඉතිහාසය හරි දිගයි, ලොකුයි, හරි මාංජේෂ්ඨයි, හරි ආඩම්බරයි. ඉතින් එවැනි ඉතිහාසයක් තියෙන, අභිමානයක් තියෙන, වටිනාකමක් තියෙන ජාතියක්, වර්ගයක්, ගෝත්‍රයක් හැටියට මේ ශ්‍රී ලාංකිකයා හරිම වටිනවා. ඒ අභිමානය ඔබේ ලේ ඇට මස් නහරවල තියෙනවා නම් ඔබට ලෞකික අපේක්ෂා ජය ගන්නත්, ලෝකෝත්තර අපේක්ෂා ජය ගන්නත් ඒ මානසික දිරිය, ජ්‍යෙෂ්ඨභාවය උදව්වක්, උපකාරයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. කිසිම දෙයක් ලෙහෙසියෙන්, පහසුවෙන් ජයගත් ස්වභාවයක් නැහැ පින්නතුනේ. ඒ හැම දෙයක්ම බොහෝම අපහසුවෙන් තමයි. බුදුරජාණන් වහන්සේ ජටිලය දමනය කරන්න ගියාමත් හොඳ සැලකිලි හම්බුන්නේ නැහැ, ගෞරවයෙන් පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේම මිත්‍ර පස්වග මහණුන් හම්බ වෙන්න ගියත් ගෞරවයෙන් පිළිගත්තේ නැහැ, හොඳ සැලකිලි තිබුණේ නැහැ. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වෙනකොට මේ යක්ෂ නාග ගෝත්‍රිකයන්ගේ මුලින්ම මේ මල් මාලා පළඳලා මල් ඉහලා පිළිගැනීම් තිබුණේ දුනු ඊතලා මෝරාගත්ත මරණීය තර්ජනයක්. ඉතින් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ චේතනාව අරමුණ පිරිසුදු නිසා ඒ හැම තැනකටම ගිහිල්ලා මිනිසුන් මොනතරම් දේවල් වලින් ගැරහෙව්වත් සැලකුවත් ඒ හැම දෙයක්ම බොහෝ මෙත් සිතින් බාර අරගෙන මේ ලෝක සත්වයාට සිත සලසල තියෙනවා. ඒකයි කියන්නේ පින්නතුනි, අම්මා තාත්තාගේ තියෙන ආදරේනේ දරුවන්ට තියෙන ලොකුම ආදරේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ මහා කරුණාව අපි කියනවා මව්වරු පියවරු දහහක්ගේ කරුණා ගුණය එකට කැටි කළත් ලක්ෂයක්ගේ කෝටියක්ගේ තියෙන කරුණා ගුණය එකට කැටි කළත් සම කරන්න බෑ කියලා. මොකද අම්මා තාත්තා වුණත් කියන දේ ඇහුවේ නැති වුණොත්, තමන් කියන රසාදි කරගත්තේ නැති වුණොත්, තමා අකමැති දෙයක් කරොත් තමන්ගේ හිතේ තියෙන කරුණාව අයින් කරන අවස්ථාවල් තියන අය ඉන්නවා. නමුත් බුදු කෙනෙක් කියලා කියන පින්තුරි මහා පුදුම ආශ්චර්යයක් කියන්නේ තමන්ට අවි අමෝරාගෙන ඉන්න යක්ෂයන්ට බණ කියලා මේ මිනිස්සු දැහැමි මගට ගත්ත උත්තමයන් වහන්සේ නමක්. තමන්ට ඉතාම ප්‍රාථමික විදියට ආමන්ත්‍රණය කරලා තමන්ට සැතපෙන්න තැනක්වත් හරියට නොදී දානශාලාවේ දංගෙයි සැතපෙන්නට ඉඩ සලස්සලා දරපලන්න සලස්සලා බණ පොතේ තියෙනවනේ බුදුහාමුදුරු දරපලනකොට කියනවා දරපලන්න නම් හරි දක්ෂයි කියලා. දේ බාහු බලයක් තිබුණු සද්දන්ත පුරුෂයෙක්නේ සක්විති රජ කෙනෙක් වෙන්න තියෙන දේහයක් තියෙන පුරුෂයෙක්. ඉතින් බොහොම දක්ෂ කෙනෙක්. සටන් ශිල්ප සියල්ල හදාරපු කෙනෙක්. ඉතින් බලන්න ලෞතුරා බුදු කෙනෙක් කියලා කියන්න පින්නතුනේ හුදෙක් ම මල් මාලා මැද සුර විමනකින් යහනකින් බැහැලා බණ කියව කෙනෙක් නෙමෙයි. අනන්ත කායික පීඩාව ලැබමින් ලෝකෙට පිවිසෙච්ච උත්තමෙක්. ගසක් යට ඉපදිලා ගසක් යටම බුදු වෙලා ගසක් යටම සෝබා දහමේ තුලම යම් කිසි මිනිස්සෙක් පිරිනුවන් පෑවනම් සමුගත්ත නම් ඒ අපේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. හැමෝම හිතෙන් කියවන්න. බුදුගුණ අනන්තයි. 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 හෙමින් හඬිනුත් අපි කියමු බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. ඒක ලොකු හැඟීමකින් දයාවකින් භක්තියකින් ශ්‍රද්ධාවකින් කියන්න ඕන දෙයක්. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. හොඳයි සාදු. ඒ බුදුගුණ අනන්තයි කියන පාඨයේ පරමාර්ථය ගත්තොත් ඒක විදර්ශනා කරලා නිවන් දකින්නත් පුළුවන්. විදර්ශනා කරලා නිවන් දකින්නත් පුළුවන් බුදුගුණ අනන්තයි කියලා. බුදුගුණ අනන්ත නම් ඔබ අන්තයක ඉන්නේ ඇයි? ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් ඔබත් ඒ අනන්ත බුදු ගුණයට ඇතුල් වෙන්න ඕන. එහෙම නේද? සරණං ගච්ඡාමි කියන්නේ ඒකයි. මම සරණ යනවා කියන්නේ අනුගමනය කරනවා කියන එක. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයක ඉද්දී අපි ඇයි අන්ත ගුණයක සිටින්නේ කියලා අපි විමසන්න ඕන. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයක සිටිද්දී ඇයි අපි අන්ත ගුණයක සිටින්නේ කියලා. එහෙනම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි නෙමේ. තමන්ගේ මතයක සරණයක ඉන්නේ. මගේ සිතිවිලි සරණං ගච්ඡාමි. මගේ ආකල්ප සරණං ගච්ඡාමි. මගේ අරමුණු සරණං ගච්ඡාමි. එහෙම නේද ලෞකික ලෝකය? තම තමන්ගේ අරමුණු සරණං ගච්ඡාමි. තම තමන්ගේ බලාපොරොත්තු සරණං ගච්ඡාමි. නෑනේ, අපි යන්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි. බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි. අනන්ත බුදු ගුණයට එනවා. දැන් බලන්න අපි මේ අන්තයේක ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ කියලා මතක් කරපු ගමන්ම මතක් වෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ කියලා පේන්නේ රූපයක්. හරිද වැරදිද? දැන් මේ විදර්ශනාවෙන් විදර්ශනාවට යන විදිය. බුදුරජාණන් වහන්සේ කියලා ඔබට පේන්නේ පංචස්කන්ධය. එතන හරිද වැරදිද? වැරදීනේ පිළිතුරේ. බුදුරජාණන් වහන්සේ කියලා පුජ්‍යලයක් පේනවා නම්, බුදුරජාණන් වහන්සේ කියලා ජාතිකයෙක් වාර්ගිකයෙක් පේනවා නම් අපි වැරදීනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ජාතිකත්වයක් නැති, වාර්ගිකත්වයක් නැති, ගෝත්‍රයක් පරම්පරාවක් නැති, රටක් නැති, ජාතියක් නැති, කුලයක් නැති, මොකක්වත් නැති කෙනෙක්නේ. ඒක පිළිගන්නවද? ඒක තමයි බුදුහාමුදුරුව තම පිය රජතුමාටත් මතක් කළා. ඔබ රාජවංශේ, මම බුද්ධ වංශේ. කියන්නේ බුද්ධ වංශේ කියන්නේ වෙනස්. බුද්ධ වංශේ කියන්නේ ජාතියක්, කුලයක්, ආගමක්, වර්ගයක්, ගෝත්‍රයක්, දුප්පත් පොහොසත් උගත් නූගත් මොකක්වත් එහෙම කණ්ඩායම් කල්ලේ නැති එකක් වෙනවා. එහෙනම් අපිට මතක් වුණා නම් ශාක්‍ය වංශේ ඉන්දියාවේ මෙච්චර උස, මෙච්චර මහත්, මේ වගේ ශරීරයකින් යුක්ත රූපයක් මතක් වුණා නම් බුදුරජාණන් වහන්සේ කියලා ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ දකින්න යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා මතක් කළා වක්කලීටත්, ශරීරයක් දිහා බලාගෙන ඉන්නකොට මේ ශරීරය බුදු කෙනෙක් නෑ, මේක කුණු ශරීරය, මේක කුණු ශරීරය, මේ කුණු ශරීරය දිහා බලන් ඉන්න එපා, බුදුවරයා ඉන්නේ ධර්මයේ තුල. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. දැන් එහෙනම් අපිට කුමක්ද මතක් වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේ කියන පින්තුනේ පැතුරුණු මහා විශ්වය. අනන්තයිද? මේ ලෝකේ තියෙන අසිරිමත්ම දෘශ්‍යමාන යම් ප්‍රමාණයකට දෘශ්‍යමාන ලෝකයෙන් ලබා ගන්න පුළුවන් හොඳම උදාහරණය විශ්වය. විශ්වය මේ අනන්ත ආකාශය. ඒ අනන්ත ආකාශයේ ආශ්චර්යය කියලා කියන්නේ මේ ආකාශය හටගත්ත දවසක් නෑ. විද්‍යාඥයන්ට පුළුවන් නම් හොයාගන්න කියන්නකෝ. ඒ විද්‍යාඥයන්ට හොයාගන්න හිතන්නවත් බැරි දේවල් බුදුහාමුදුරු හොයාගෙන අපිට දේශනා කරලා තියෙනවා. මේ ආකාශය හටගත්ත දවසක් නෑ. පෘථිවිය හටගත්ත දවසක් තියෙනවා. ඉර හටගත්ත දවසකුත් තියෙනවා. ඒවා ආකාශයේ තියෙන දේවල් මිසක් ආකාශෙ නෙමෙයිනේ. එහෙමනම් ආකාශය හටගත්ත දවසක් නෑ. හරිම ආශ්චර්යයක්. ඒ හිතන්නත් අපහසු දෙයක්. ගැඹුරින් හිතාගෙන ගියෝ. මේ ලෝකේ හටගත්තේ නැති වස්තුවක් දෙයක් දෘශ්‍යමාන වෙනවා. හටගත්තේ නැති දෙයක් අපිට දෘශ්‍යමාන වෙනවා. පවතින කාල සීමාවක් ඒකත් නැහැ. විශ්වයට පවතින කාල සීමාවක් නැහැ. පුදුමයිනේ. විශ්වය ආකාශයේ කවදාවත් මිය යන්නේ මැරෙන්නේ මොකද වෙන්නේ නැති මිය යන්නේ නැහැ මැරෙන්නේ නැහැ ආකාශෙ මැරෙන්නේ පින්වත්නි ඒකත් හරිම ආශ්චර්යක් නේ පුදුම ආශ්චර්යක් මේ වෙනවන දෙයක් එතකොට නිවන කොහටද සමාන කරේ අහසට සමාන කරා නිවනත් හටගත්ත දවසක් නේ නිවන පවතින කාල සීමාවක් නැහැ. නිවන නැති වෙන දවසක් නැහැ. ඒක නිසා සාන්දීට්ටිකෝ අකාලිකෝ ධම්මෝ. දැන්කෝ ආගම් ජාති වර්ග කෝකෝ. මේ දර්ශනය ඔබ තුල තියෙනවද? අර අනන්ත දර්ශනේ. අනන්තයි කියන්නේ පින්නතුනි අකාලිකයි කියන එකමද නැත්නම් වෙන එකක්ද? අනන්තයි කියන එකේ තේරුමයි අකාලිකයි කියන එකේ තේරුමයි දෙකක්ද එකක්ද? කාලිකයි කිව්වත් එකම ස්වභාවය අනන්තයි කිව්වත් එකම ස්වභාවය කාලය කිව්වොත් ඒක කාලය කියන්නේ අන්තය බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්ත පින්වත්නි, ඔබ තුළ ඇතිවිය යුතු ආධ්‍යාත්මික පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් මේ සියලු දෙනාම සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. ඒ වෙනස කොයි වෙලාවේද අපිට ලැබෙන්නේ කියලා බලාපොරොත්තුවෙන්. ඒ වෙනසට අපි මුහුණ දෙන්න ඕන. ඒ වගේම මේ වෙනස බලාපොරොත්තුවෙන් ඉන්න ඕන. ඔබ ළඟ තියෙන දුක් විඳින ශක්තිය කොයි වෙලාවේද මං ඉවත් කරගන්න කියලා මහන්සි වෙන්න ඕන. මොකද්ද ඔබේ දුක් විඳින ශක්තිය? ඔබේ සිත. ඔබේ සිත දුක් විඳින ශක්තිය. මේ හිත නැතිව ජීවත් වෙන්න ලැබෙන්නේ කවද්ද කියලා කල්පනා කරන්න ඕන. හිත නැතුව ජීවත් වෙන්න හිත නැති වුණොත් මිනිස්සයා දරුණු වේද? එහෙම නැත්නම් මිනිස්සයා යහපත් වේද? අපි ගොඩක් වෙලාවට වැරදි තැනකට ඒක භාවිතා කරන්නේ හිතම් පපුවක් නැති මිනිස්සෙක් කියලා දරුණු අයට. ඒගොල්ලන්ට හිතක් පපුවක් තියෙනවා. ඒ නිසා ඔවුන් ගත්ත හිතේ තියෙන රුදුරුකමක් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ විවිධ හේතුන් නිසා, විවිධ ආభాෂයක් නිසා. හිතලනේ වැඩ කරන්නේ නේද? මිනිස්සු නරක වැඩ කරන්නේ හිතලා. හිතලා තමයි කරන්නේ ඒක. හිතක් නැති කෙනෙක් කියලා කියන පින්නතුනේ සත්‍යවාදී කෙනෙක්, මෘදු කෙනෙක්, ශාන්ත කෙනෙක්, ප්‍රණීත ජීවිතයක් ඇති කෙනෙක්, සිතක් නැති කෙනෙක්. හිත නැත්තම් හරි ප්‍රණීතයි ජීවිතේ. කරදර කරන්න කෙනෙක් නෑනේ. එයාගේ ජීවිතේ ගලා යන දිය දහරාවක් හා සමාන වෙනවා. ගලාගෙන යන දිය දහරාවක් හා සමානයි. හමා යන සුළං දහරාවක් හා සමානයි. කොහොමද හිත නැති කරගන්නේ? හිත නැති කරන්න දෘෂ්ටියකට බෑ, අන්තයකට බෑ, ආකල්පයකට බෑ, වචනයකට බෑ. පින්නතුනේ සියල්ල අවබෝධ වූ තැන, සියලු බැඳීම් නිදහස් වන තැන. හරියට පින්නතුනේ අපි ජල තැටියක් තැටියකට DC ජලය පුරවලා අපි එළියෙන් තිබ්බහම ඔක වාෂ්ප වෙලා යනවා. අවසානය අපිට දකින්න ලැබෙන තැටි විතරයි. අන්න ඒ වගේ තමයි මනුස්සයෙකු තුළ පවතින සියලු සංස්කාර, සියලු සංකාර නිරෝධ වුණාට පස්සේ මනසේ තියෙන සංකාර, මේ එළියේ තියෙන සංස්කාර, එකතු වෙන දේවල් තියෙනවා, මේ සියලු සංඥා රූප වේදනා උපාදාන නිරෝධ වී ගියාට පස්සේ යාට දැනෙන දෙයක්. ඔබ ඒක දැන් දනව ගන්න, එතෙන්ට ඔබ පරිවර්තනය වෙන්න, ධර්මයට පරිවර්තනය වෙන්න. පස්සති කියලා කියන්නේ දකින්න කියන අර්ථය තිබුණට ඒක දකින්න කියලා කියන එකේ බොහොම ගැඹුරු පරාසයන් තියෙනවා. තමන් ඒක අත්දකින්නවා, නිකන් දකින්නවා නෙමෙයි අත්දකින්නවා. දැන් බලන්න, දැන් මේ මොහොතේ මේ බණපදේ හොයන්නෙත් මම. මමත් වෙන්නේ. මේ තාමත් මමනේ කැරකෙන්නේ. ඔබ කොතනට මාරු වෙලා බලන්න, ඒ හැම තැනම මාරු වෙනවනේ. ඒ මුල්ලට ගියත් මම, මේ මුල්ලට ගියත් මම, මේ විදියට හිතුවත් මම, අර විදියට හිතුවත් මම, කොයි විදියට හිතුවත් බලන්න පේරෙන්න පුළුවන්ද කියලා. හෙවණැල්ල වගේ මමත්වේ හරි පස්සෙන්ම එනවා, කොහෙට ගියත් එනවා. දැන් බේරෙන්නයි බලන්න ඕන, ලේසි නෑ පින්නතුනේ බේරෙන එක. අදස්සනං මච්චු රාජස්ස ගච්චේ, මාරයට දකින්න බැරි තැනකට යන්න. බලන්න මේකේ තියෙන ගැඹුර. ඉවලෙම නිවන් දකින්න, විනාඩියෙන් නිවන් දකින බුදුබණ පදයක්නේ. අදස්සනං මච්චු රාජස්ස ගච්චේ. බලන්න ඔබ ඉන්නේ මාරයට දකින්න බැරි තැනකද කියලා, එච්චරයි. ඔබට පුළුවන්ද මාරයට දකින්න බැරි තැනකට සැඟවෙන්න? මාරයට දකින්න පුළුවන් තැනක හිටියොත් වෙන දේ දන්නවනේ. මොකද්ද? මාරය ඇවිල්ලා දැහැගෙන යනවා. එහෙනම් මාරයගෙන් බේරෙන්න තමයි, අමරණීය වෙන්න තමයි බුදු කෙනෙක් අනුශාසනා කරේ මාරයට දකින්න බැරි තැනකට යන්න. ඔය හොඳටම ඇති පින්නතුනේ නිවන් දකින්න. හොඳට විදර්ශනා කරන්න. කොහෙද තියෙන්නේ මාරයට දකින්න බැරි තැන? මාරය කියන්නේ පින්නතුනේ විනාශ වීමට, නැතිවීමට, මිය යාමට, මරණයට තමයි මාරය කියලා කියන්නේ. හැම දෙයකම විනාශ ස්වභාවයට පත් වෙනවා නම් එතන ඉන්නේ මොකද්ද? එතන තියෙන ධර්මතාවය මාර ධර්මතාවය. එහෙම නැතුව මේ බඩගෙඩියක් තියෙන ලොකු නියපොතු තියෙන මිනිස්සෙක් එහෙම නෙවෙයි මාරය කියන්නේ. මාරය කියන්නේ මැරෙන දේවල් වලට, විනාශ වෙන දේවල් වලට කියන වචනයක් තමයි මාරයා කියලා කියන්නේ. ඕ පුජ්‍යල වශයෙන් කල්පනා කරන්න යන්න එපා. පුජ්‍යලයෝ නෙමෙයි ඕවා ඉන්නේ පින්වත්නි. ඉතින් මාරයට දකින්න බැරි තැනකට යන්න ඔබ. ඒ කියන්නේ ඔබ ගියපු තැන අමරණීය බවක් තියෙන්න ඕන කියන එක නේද? මරණ බවක් තියෙන්න බෑ, අමරණීය බවක් තියෙන්න ඕන ඔබ ගියපු තැන. හොඳින් විදර්ශනා කර බලන්න. කන් පිරවෙන විදියට අපි කතා කළාට වැඩක් නැහැ. රෙකෝඩින් පිරෙන තරමට කතා කළාට වැඩක් නැහැ. ඔබ තුල අවබෝධය පහළ වෙන්නේ නැත්තම් ධර්මයේ ප්‍රතිඵලයේ තියෙන ඔබ අවබෝධයට පහළ වුණොත් පමණයි. දැන් කුමක්ද ඔබේ අභියෝගය? මාර්යාට දකින්න බැරි තැනකට යන්න. හොයාගන්න හෙව්වට හම්බ වෙන්නේ නැහැ. ඔව්, ඒක නිසාමයි තව තවත් සොයන්න ඕන. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසාමයි නැවත නැවත තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. මහන්සි නේද? ඒකට තමයි ආරද්ධ වීරිය ඕන, සතර සම්‍යප්පදානය ඕන. මට ටිකක් සිහිය මදි වගේ. ඒක තමයි සතියේ සති සම්පජඤ්ඤය වඩන්න ඕන. තේරෙන්නේ නැති හැම අවස්ථාවකම ධර්ම මනසිකාරයට එන්න ඕන. කල්‍යාණ මිත්‍ර උපකාරය ආශ්‍රය ඕන. ඔබ ගොඩ වුණොත් ඔබට, නැත්තන් සංසාරගත සියලුම කර්ම බන්ධන ගෙව ගෙවා යන්නයි සිද්ධ වෙන්නේ. සියලු කර්ම බන්ධන ගෙව ගෙවා යන්නයි සිද්ධ වෙන්නේ. පුජ්‍යලයෙක් හැටියට ධර්මය ප්‍රගුණ කරන්න බෑ. ස්ත්‍රියක් හැටියට, පුරුෂයෙක් හැටියට ධර්මය ප්‍රගුණ කරන්න බෑ. ස්ත්‍රියක් වුණොත්, පුරුෂයෙක් වුණොත් එයා වැටෙනවා. පුජ්‍යලයෙක් වුණොත් කොහොම හරි, කවර හෝ පුජ්‍යලයෙක්. පුජ්‍යල නාමයකට අනුගත වුණොත් එයා වැටෙනවා කර්මවාදයට. කියන්නේ මහා කර්ම ගොඩකට වැටෙනවා. කර්ම කරනවා, කර්ම ගෙවනවා. කර්ම කරනවා, කර්ම ගෙවනවා. කර්ම ගොඩට වැටිච්ච මිනිස්සයාගේ ස්වභාවය මොකද්ද? කර්ම කරනවා, කර්ම ගෙවනවා. කර්ම කරනවා, කර්ම ගෙවනවා. ඒක නෙමෙයිනේ. හැමදාම කර්ම කරනවා, කර්ම ගෙවනවා. ගෙවන්නත් කර්ම කරනවා, අයි කර්ම හදනවා, හදපු කර්ම ආයි ගෙවනවා. කර්මවාදේ කර්ම ගොඩයි. කවුද මේ ස්ත්‍රිය පුරුෂයා පුජ්‍යලයා? ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ, ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ. මෙන්න මේ වචනේ මට ඇහෙනවා ඒ කාලෙම. හරි විමතියකටපත් කරන මොකද මේ? ගෑණියෙක් නිවන් දකින්නේ නැහැ, පිරිමියෙක් නිවන් දකින්නේ නැහැ. දැන් අපිට මේ වචනවල අහුවෙනවනේ සමහරලාට සබ්බ්‍ය වචන, අසබ්බ්‍ය වචන කියලා. ඒක එන්නේ වචන උපාදානයේ මත. තේරුණාද? සබ්බ වචන අසබ්බ වචන අහුවෙන්නේ වචන උපාදානය මත. අපි ඉදිමින් ඒවා තියෙනවා, අපේ හුලම් බහින වචන තියෙනවානේ. මැඩම් කිව්වම, මෑම් කිව්වම, මිස් කිව්වම නහුලම් නගිනවා. වැඳිරි කියලා කිව්වොත්, හැතිරි කියලා කිව්වොත් හුලම් බහිනවා නේද? මහත්මා කිව්වොත්, සර් කිව්වොත්, උතුමාණනි කිව්වොත් හුලං වැඩි වෙනවා. බල්ලෝ කිව්වොත්, බූරුවෝ කිව්වොත්, මෝඩයෝ කිව්වොත් හුලම් බහිනවා. ඒත් වචන උපාදාන නිසා. ත්‍යාර මහරහතන් වහන්සේ නමකට තරයි පෙලකින් පහර දුන්නා වුත් සන්වාස අද නැතු වැඩිය. ඇයි? ක්‍රියා උපාදාන කරන්නේ, වචන උපාදාන කරන්නේ, රූප උපාදාන කරන්නේ. ඒ කියන්නේ ඒවට ලබා දුන්නු කිසිම අගයක් නැහැ. නිකනුත් අතු කඩාගෙන වැටිලා අති ඇඟේ වදිනවනේ අතු, ඒ වගේ අත්තක් වෙන්නේ නැති වැදුනේ කියලා හිතමු අපි. කවුරු හරි අපේ කකුල කැඩෙන්න ගැහුවා. ඔය නිකනුත් වැටිලා ගල් වලත් හැපිලා කකුල් කැඩෙනවනේ. දෙකේම වෙනසක් නැහැ. ආධ්‍යාත්මික හොඳ ප්‍රතිචාරයක්. මරත් පින්නතුනේ ධර්මයේ දැක්ක දවසේම මම කියලා තියෙනවා පින්නතුන්ට, මේ මට භික්ෂුන් වහන්සේලාගේ බස් එකේ සීට් එක හම්බෙන්නේ නැතුව පිටිපස්සේ සීට් එකක් හම්බුණා. තේරුණා නේද? මාරය පරාද කරවුවට පස්සේ මාරයට දරා ගන්න බෑ. මාරය අනිත් අයට වැහිලා මාරය නිකන් අමුතු තත්ත්ව ඇති කරවන. මේ මාරය පරාද කරපු මිනිස්සෙක්ව මාර ආවේශයෙන් ඉන්න මිනිස්සෙකුට පේන්නේ ගිනි ජාලාවක් වගේ. ඒක තමයි ඔය තේරුම පින්නතුනේ. මා මාරය පරාද කරපු බුදුහාමුදුරු මේ ලක්දෙරණට වඩිනකොට ගිනි ජාලාවක් වගේ පෙනුණා. එහෙමනේ දෙන්නේ බල පුතේනේ. ගිනි ජාලාවක් මවලා එයයි දමනය කළා කියලා නෙවෙන්නේ. ගිනි ජාලාවක් වගේ පේනවා. ඒ කියන්නේ එක්තරා විදිහක ඒගොල්ලන්ට දිරවන්නේ නැති කෙනෙක්. ඒ නිසා බුදුන් සත්වයන්ටත් අපිව දිරවන්නේ නැහැ සමහර අයට. පෙන්වන්න බෑ. ඒකට හේතුව මාරාවේශයක්. ඒ මිනිස්සයාගේ දෝෂයක් නෙමෙයි. මාරාවේශය. ඔබ වුණත් ධර්මය අවබෝධ කරගත්තොත් සමහරලාට මාරාවේශයෙන් ඉන්න අයට මාරාවේශ වුණොත් පෙන්වන්න බෑ. දැන් මාරයට පොරොන්දුවක් දුන්න බුදුහාමුදුරුව පරිනිර්වාණය පිළිබඳව ආරාධනා කළාම කිව්වා දැම්ම පරිනිර්වාණය කරන්න බෑ. මම ශ්‍රාවකයෝ බිහි කළා, ශ්‍රාවකයාගේ ශ්‍රාවකයෝ බිහි කළා. මේ ශාසනේ පවතිනව දැකලා තමයි මම තිරණම් පාන්නේ කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට තව කාලයක් ශාසනික මෙහෙවර කරන්න, තවුරුදු 20ක් 30ක් මෙහෙවර කරන්න පුළුවන්. 40ක් විතර මෙහෙවර කරන්න පුළුවන්. දැන් 120ක්වත් වැඩ ඉන්න පුළුවන් මට්ටමට තියෙද්දි ආනන්ද හාමුදුරුව, මගේ නමමයි තියෙන්නේ, පස්ථායක ආනන්ද හාමුදුරුව, ආනන්දේ බුදු කෙනෙකුට අවශ්‍ය නම් ඉතින් ආයු කල්පයක් වැඩ ඉන්නත් පුළුවන්. ඉතින් ඉන්න පුළුවන්, ඉඳපුවා අපිට මොකෝ කියලා වගේ හිටියා. එහෙමත් නෙමේ මාරයා හරි පැත්තෙන් අරිහත් භාවයේ ප්‍රත්‍යක්ෂ නොකරලා තියෙන නිසා සෝවාන් කෙනෙකුට යම් ප්‍රමාණයකට මාරයාට පුළුවන් බලපෑමක් කරන්න. දැන් ජනාධිපතිට කරන්න බැරි නම් බලපෑමක්, ඒ වුණාට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන් අය ඉන්නවනේ. මොකද අර ජනාධිපති කෙනෙකුට තියෙන ආරක්ෂාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීට නැහැනේ. ඒ වගේ තමයි මේකෙත්. සෝවාන් මාර්ගඵලලාභී ආරි භූමියට ඇතුළත් වෙච්ච කෙනා එයා ගැනෙන්නේ නිකන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ තමයි. එයාට පොඩි ඇටැක් කරන්න පුළුවන් ඇවිල්ලා ටිකක්. ලොකුවට බෑ. මර ඉහලින් බලනවනේ. ලොකුවට බෑ නමුත් පොඩි ටච් එකක් දෙන්න පුළුවන්. ඇවිල්ලා ඇහෙන්නේ. ඇහින්න සද්දයට ඕනම කෙනෙක් වැඩ ඉන්න ආරාධනයක් තියෙන්න ඕන, අපේක්ෂාවක් තියෙන්න ඕන. ඕනම කෙනෙකුට වැඩ ඉන්න ආරාධනාවක් අපේක්ෂාවක් තියෙන්න ඕන. ඒ නිසා මේ මාර ආවේශය කියලා කියන්නේ පින්නතුනේ හරි පුදුම දෙයක්. ඒක ඔබට වෙන්න පුළුවන්. ඔබගේ ගෙදර ඉන්න කෙනෙකුට ආවේශ වෙන්න පුළුවන්. තියෙන මම හොඳට දැකලා තියෙනවා පින්නතුනේ. අපි වුණත් ධර්මයේ හොඳට ප්‍රගුණ යන ප්‍රගුණ කරගෙන වැඩපිළිවෙලක් යනකොට කාට හරි මාර ආවේශය වෙනවා. ඒ වගේම ධර්මයේ දීප ව්‍යාප්ත කටයුතු කරන්න යම් උත්සාහයක් ගන්නකොට මාර ආවේශ වෙනවා. එහෙම නැත්තම් පින්නතුනේ අනිත් අයට නැත්තම් අපිට හරි මොනවා හරි බලපෑමක් හරි කරනවා. අතකට පයකට හරි හානියක් කරනවා. ඒ තමයි මායයා. අපි ප්‍රතිවිරුද්ධ ගමනක් නේ යන්නේ පින්වත්නි. අපි ප්‍රතිවිරුද්ධ ගමනක් යන්නේ. මොකන්ද ප්‍රතිවිරුද්ධ ගමන? පටිසෝතගාමි ප්‍රතිපදා. මායයට විරුද්ධවයි යන්නේ. මායයට විරුද්ධව යනකොට මායය කැමති නෑ. මායයට විරුද්ධව යනකොට හැමතිස්සෙම පක්ෂ විපක්ෂ සටන් දෙකක්. හැබැයි පක්ෂය කැමති නැහැ විපක්ෂයට, විපක්ෂය කැමති නැහැ පක්ෂයට. පක්ෂය කරන හැම දෙයක්ම වැරදි, විපක්ෂයට විපක්ෂය කරන හැම දෙයක්ම වැරදි පක්ෂයට. මාර්යාගේ පාක්ෂික ධර්ම මේ නිර්වාණ මාර්ගයට හැමෝම අකමැති. ඔබට ධර්මයේ වෙනුවෙන්, නිර්වාණය වෙනුවෙන් සියල්ල අතහැරීමට හැකියාවක් තියෙනවා. සියල්ල කියලා කියන්නේ වස්තු ගොඩක් නොවේ පින්නතුනි. සියල්ල කියන්නේ සංඥා ගොඩක්. සියල්ල කියන්නේ සිතිවිලි ගොඩක්. පෝසත්කම කියන්නේ සිතිවිල්ලක්. තේරෙනවද? පෝසත්කම කියන්නේ සිතිවිල්ලක්. මේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නෝ ඔරිජිනල් ඔරලෝසුව කියලා හිතාගෙන ඒ වගේ ගානකට අරගෙන ඒවයි කොපියක් පැලඳගෙන ඒ ඔරිජිනල් ඔරලෝසුවක තියෙන ආඩම්බරය විඳිමින් ඉන්න මිනිස්සු ඉන්න. මට එහෙම හම්බෙලා තියෙනවා. ඒ වගේම මැණික් ගල් කියලා ඒ වගේ ගානන් වලට විකුණපු මැණික් නොවන ගල් බොහෝම කාලයක් පැලදගෙන හිටපු අය හම්බෙලා තියෙනවා. හැබැයි ඒ කාලෙ ඉඳලා තියෙන්නේ මැණික් ගලක ආඩම්බරයෙන් තමයි ඉඳලා තියෙන්නේ. නමුත් ඇත්තේ මේක මැණික් ගලක් නෙමෙයි. දැන් තේරෙනව නේද පින්නතුනේ ඒ කාරණෙන් මොකද්ද අපිට සිද්ධ වෙන්නේ කියලා? අපි මනසට අගයක් ලබා දුන්නොත්, අපි මනසින් රැවටුනොත් ඒ අගේ අපිට දැනෙනවද නැද්ද? තේරෙනා නේද? දැන් මේ ලෝකේ තියෙන භාණ්ඩවල කොපීස් හදන්න හරි දක්ෂයිනේ. ලෝකේ මිලියන ගාණක් වටින ඔරලෝසුවක ඒ විදියටම හදන කොපියක්. දෙකම එකට තියලා විකුණනවා. ඉතින් එයා තෝරගන්න කොපි එකක්. ඒ කොපි එක ඒ වටිනාකමෙන් ඔළුවේ තියාගෙන ඉන්න ඔන්න ඔය වගේ දෙයක් තියෙන හදාගත්ත වටිනාකම ඔළුවේ දරාගෙන නිකන් දුක් විඳිනවා. අපි තරහ ගන්නේ, අපි රණ්ඩු කරන්නේ, අපි කලබල වෙන්නේ මේ හදාගත්ත වටිනාකමක් නිසානේ. ඒ වටිනාකම හරියට වටිනවනේ කාටද? වටිනාකම් ඇති මිනිස්සුත් එක්ක ඒ අතර ඒ වටිනාකම් වටිනවා. ඒ වටිනාකම් දෙන මිනිස්සු අතර ඒ වටිනාකම් වටිනවා. ඒවට වටිනාකම් නොදෙන බුදුවරු, ආර්ය ශ්‍රාවකයෝ, මහරහතුන් වහන්සේලා අතර ඒවයි වටිනාකමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාට දෙන වටිනාකමම, බුදුරජාණන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ මාලිගාවේ වැඩ කරපු දාසියටත් දෙනවා. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක දෙව්රම් මහාවිහාරයෙන් වැඩම කරනකොට හැමෝම ආරාධනා කරා තව කාලයක් වැඩ ඉන්න, මේ තව වසක් සමාදන් වෙන්න, වඩින්න එපා වෙන පළාතකට කියලා. වස් 19ක් දේවරම් මහවිහාරයේ වැඩ ඉඳලා තියෙනවානේ. ඉතින් සියල්ල නොතකා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න තීරණය කළා. වඩිනකොට ඔය දාසියක් ආරාධනා කළානේ. අනිපිට සිටුතුමාගේ දාසියක් ආරාධනා කළා, දාසියක් ඉල්ලීමක් කළා. මම බුදුහාඳුරු කුමාරට නතර කරගන්නවා, මාව දාසිකමෙන් නිදහස් කරනවා නම් කියලායි. එදහස් කරන්න ඊට පස්සේ ඉල්ලීමක් කරා, අනේ භාග්‍යවතුන් වහන්සේ නතර වෙන්න මාව දාසිකමින් නිදහස් කරලා මට බණ භාවනා කරන්න අවස්ථාවක් ලැබෙනවා ඔබ වහන්සේ වැඩ හිටියොත් කියන. අන්න එතකොට ඒ මිනිස්සෙගේ විමුක්තිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ නතර වෙනවා වැඩ හිටියොත්. හිතට හිත හදන්න බෑනේ පින්නතුනි. හිතට හිත හදන්න බෑ. දැන් ඔක තේරුම් ගන්න මහන්සි වෙන්නකො පින්නතුනි. හිතට හිත හදන්න බෑ. ඒක හරියට පින්නතුනි ගින්දරට ගින්දර නිවන්න බෑනේ. හිතට හිත හදන්න බෑ. දැන් අපි මෙච්චර දේවල් මන ධර්ම කියනවා. නමුත් සමහර උදවිය තමන්ගේ හිතේ අඩුම තරමේ නිර්වාණය ජය ගන්න නෙමෙයි හිතේ දාන චේතනාවත් ජය ගන්න සමත් නැහැ. සමහරවදුවේ අඩුම තරමේ දාන චේතනාවක් ආවහම පරිත්‍යාගශීලී චේතනාවක් ආවහම ඒක ලෝභ හිත පැත්තට වැටෙන්නේ නැති වෙන්නේ. ඒක දාන හිතට පරිත්‍යාග සිටිවිල්ලට අලෝභ පැත්තට වැටෙන්න නම්මශීලී කරගන්න අසමත් උදවි ඉන්නවා. තේරෙනවානේ? එහෙම නෙමෙයි ඒ හිතත් එක්ක සටන් කරන්න ඕන. මට මතකයි අපේ අභිධර්ම එහෙම ඉගෙන ගන්න කාලේදී එක මහත්මයෙක් ඇවිල්ලා අපිට පොඩි සාවිනාංශලා ගාලේ අභිධර්ම උගන්වලා යනවා. ඉතින් ඒ මහත්මයාට මේ මුදලක් අය කරන්නේ ඉතින් සන්තෝෂෙන් කවුරු හරි කීයක් හරි දුන්නොත් ඉතින් එතුම බාර ගන්නවා. ඉතින් මට දවසක් ඒ දවස්වල ඉතින් හිතෙනවා මෙයාට මේ රුපියල් 200ක් දෙන්න ඕන කියලා. හිතුණට මේක අනිත් පැත්තට ආයේ හිතෙනවා ඕනේ නැහැ දෙන්න. ඉතින් මාත් ඒ ඉල්ලන්නේ නැහැ නේ. ඉතින් අනිත් අයත් ඔය දෙන්නේ මම මොකටද ඕක දෙන්නේ කියලා හිතෙනවා. ආයි දෙන්න හිතෙනවා ආයි බෑ කියලා හිතෙනවා. ආයි පොඩි ගාණක් දෙන්න හිතනවා ආයි එහෙම දීලත් බෑනේ කියලා හිතනවා. ඉතින් හරියට මේ හිතත් එක සටන් කරලා මහත්මයා යන්න ලෑස්ති වෙනකොට මේ මං ඉතින් ගිහිල්ලා 200 දුන්නා. තේතුමනත් යමක් කමක් තේරෙන කෙනෙක්. ඒක ඒ දවස්වල වගේ අහනවා මට තාම මතකයි. කොහොමhari දින්නනේ කියලා ඇහුවා. කොහොමhari දින්නනේ අංකෝ නොදීම ඉන්න පුළුවන්. දැන් මෙහාට ආධාරයක් දෙන්න කවුරුත් නොදීන බැරි තෝරන කෙනෙකුට ඉදී බස් යන්නේ නොදීන පුළුවන් ඕන කෙනෙකුට නොදීන පුළුවන්. අපි ඉල්ලන්නේ ගාතු අය කරන්නේ පන්ති බීස් කියලා කියන්නේ නැහැ මොකවත් නැහැ. ඕන කෙනෙකුට නොදීන්න පුළුවන්. සිය කැමැත්තෙන් තමන්ගේ හෘදයෙන් පරිත්‍යාගශීලී චේතනාවක් පහළ වෙලා තමන් හිතෙන් සටන් කර කර ඒක ජය අරගෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව අත්හැරීමක්. බලාපොරොත්තුවක් නැතුව දෙන දේ තුල ආයි කුල කියන්නේ ආයි ඒක දිහා හැරිලා බලන්නේ නැහෙනි. ඒක දුන්නා යාගේ කැමැත්තක් ඒක. ඉතින් අර ඒ වගේ අත්හැරීමක් කරන්න මම ඉතින් ලොකු සටනක් දුන්නා. සටනක් දීලා දුන්නාම දින්නනේ. ඔව් ඒක නිකන් හරියට වෙනුතුයි ඒ අපුත්තක නෙමෙයි අර ඒක සාටක බමුණා වගේ වැඩක් ඒක. මොකද ඒ අමාරුයි. දැන් රුපියල් 400ක් තියෙන කෙනෙක්ගෙන් 200ක් දෙන එක කොච්චර අමාරුද? අපි පොඩි හාමුදුරුවෝ හැටියට මේ ලොකු සල්ලි නෑනේ මේ චූටිට පොඩ්ඩක් බස් එකේ යන්න පොඩි රුපියල් 200ක් 300ක් තමයි තියෙන්නේ. ඒකෙන් හරි අඩක් දෙනවා කියන්නේ තමන්ගේ ප්‍රමාණයෙන් අඩක් දෙනවා කියන්නේ කෝටි 100ක් තියෙන මිනිස්සෙකින් කෝටි 50ක් දුන්නා වගේ. තේනානේ? එතෙන්දී ඒක ලොකුයි. ඒක සාටක බමුණට එක සලුවයි නේ තියෙන්නේ. ඒක දෙන එක අමාරුයි. නමුත් ඉතින් සලු කර්මාන්තයක් කරන මිනිස්සෙකුට සලුවක් දෙන එක අමාරු නෑ. අන්න ඒ එතනයි වැදගත්. ප්‍රමාණයෙන් තමයි වැදගත්. ප්‍රමාණයෙන් තමයි වැදගත්. ඒ නිසා ලෝභ චේතනාව පරද්ද ජීවත් වෙන්නම ඕන පින්නතුනි. ඒව නැත්තම් බෑ. මට ඔය වගේ සිද්ධි ගොඩාක් වෙලා තියෙනවා. තවත් පුංචිම කාලේ කටින පින්කමකට. කටින පින්කමේ ඉතින් පෙරහැරේ යනවා. අපිත් යනවා. ගිහිල්ලා ටැට්ටරේ අර බෙරග ගහ ගම වටේ යනවා. අපිත් යනවා. දැන් ඉතින් මගේ සාක්කුවේ තියෙනවා රුපියල් 5ක්. දැන් මේක මට දාන්න හිතෙනවා. වෙනානම් කරන්න කටට පිංකම පාත්‍රයට කීයක් හරි වරකම් කරගෙන ඒ පුතාල ඉන්නේ ගොඩක් කලකට. ඉතින් මම ඒ ඇතර සන්තෝෂ වෙනවා. මට රුපියල් 5ක් තියෙනවා මගේ. මට මේක දාන්න හිතන ඒ වුණාට මේකෙන් අයිස්ක්‍රීම් එකක් ගන්න පුළුවන් මේක. මොකට දානවද මේක? ඒ ඕන තරම් අනිත් අය දාන්නේ. ඔහොම හිතන හිතලා 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 කියන්නේ දැම්මේ නැහැ. හරිද? මම දැන් කටු පෙරේරත් ආව කොහොම හරි දැම්මේ නැහැ. තාක්කුවේ රුපියල් 5 තියෙනවා. දැන් ඉතින් ඔන්න දවාලේ කටිට සාංගික කරන මොහොතත් කිට්ටුයිගෙන එනවා. දැන් හාමුදුරු වඩම්මන්න පාවඩත් එලලා. දැන් දැම්මේ නැති වුණොත් වැඩේ ඉවරයි. සාංගික කරලාත් පස්සේ ඉවරයි. ඉන්නතන ගියන්නේ හාමුදුරු වඩම්මන්න බෙරත් ගහනකොට අනික දිගීල දාලා වර්ගට. එත්තකන් සටන් කළා. මොකටද? රුපියල් 5 දී ගන්න බැරි. මොකද මට තියෙන්නේ රුපියල් 5 පොඩි කාලේ. ඒක දැන් රුපියල් 50ක විතර වටිනාකමක් තියෙනවා ඔය මුල්කාසල. රුපියල් 5. ඉතින් මේක දී ගන්න සටන් කළා අවසානයේ ආමුදුරු වඩම්මන බෙරත් ගහනකොට අරික ගිහිල්ලා දාලා වර සල්ලි පාත්‍රෙට රුපියල් 5. මට ඉතින් බලන්න ඒක අදටත් මතකයි. මොකද මම ලොකු සටනක් කළා අතහැරීමක් කරපු නිසා. මට ඒ වගේ මතකයන් හරියට තියෙන බලන්න ඇති වටිනාකමක් නැහැනේ රුපියල් 5. ඒ වුණාට රුපියල් 5 මට තාම මතක වගේ. ඒ වගේද බලන්න අර ඒක සාටක පොඩි සලුවක් දීපු මිනිස්සයාගේ කතාව 2500ක් පවතිනවානේ. අවුරුදු 5000ක් පවතී. අහිංසක දුප්පත් මිනිස්සේ කරේ පොරවපු පරණ සාලුවක් සලුවක් නිකන් කරේ දාගත්ත සලුවක් පූජා කරපු එක. ඒක ඒක කොච්චරද කියනවනම් නෝනාය මහත්තයා දෙන්නම පොරවපු සලුව. දෙන්නටම එකයි දෙදිනේ. දෙන්නම ඇඳපු සලුව. නොටිනා එකක් නේද? ගැහෙනු කෙනෙකුත් පොරවලා, ඒක පිරිපි කෙනෙකුත් පොරවලා, ඔබ මූණත් පිහිදාලා ඇඟත් පිහිදාලා තිබිච්ච සලුව. ඒ පූජා කරපු එක තාමත් මේ බඩපද අතර එනවා. එහෙනම් ලෝභය ජය ගන්න එහෙමයි. තේනා නේද? ලෝභය ජය ගන්න ඕනේ එහෙම. එහෙම ජය ගන්න නැත්තම් එහෙම ලෝභ සිතිවිලි මෙහෙම අකුලවාගෙන ඉන්නවනම් අපිට කමන්නේ. ඒක තමන්ගේ සංසාරේට හොඳ නෑ. එහෙනම් තව කතාවක් කියලා තියෙනවා. මේ සිතිවිලි අතර තියෙන දේවල්. දැන් මම ඔය කොළඹ හත විපස්සනාය වැඩ ඉන්න දවසේක මේ මිනිස්සෙක් ඇවිල්ලා මේ තමන්ට මේ ඉන්හේලර් එකක් ගන්න ඕන කියලා හතියට මේ ගානක් කිල්ලුවා. මං කිව්වා මට එච්චර ගානක් දෙන්න බෑ, මං පොඩි ගානක් දෙන්නම් කියලා. මේ මට ඉතින් හිතුණා මෙයාට රුපියල් 200ක් මගේ ළඟ තියෙනවා, මටත් රුපියල් 3-400ක් තියෙනවා ගමනක් යන, 200ක් දෙන්න ඕන කියලා හිතෙනවා. 200ක් දෙන්න ඕන කියලා මට හිතුවට මං කිව්වේ නෑ 200ක් දෙනවා කියලා. නමුත් ඉතින් මං ඇවිදගෙන එනවා 200 ගේගෙන ඒම සඳහා. ගෙන ඒගෙන යනකොට මීටර් කීපයක් ඇවිදගෙන යනකොට හිතනවා නෑ 200ක් දෙන්න ඕනේ නෑ, 100ක් දෙනවා මද. තඩින්ගක් ඉස්සරහට යනකොට 100ක් ඕනේ නෑ, රුපියල් 50යි කොලයක් තිබුණා, ඔය 50ක් දෙනවා මද. දොර ළඟට යනකොට හිතනවා 20ක් තියෙනවා, 20 දෙනවා, මිනිස්සයා හොරෙද්ද කොහෙද ඕනේ නෑ කියලා හිතනවා. බෑග් එක ළඟට යනකොට හිතනවා රුපියල් 10ක් දෙනවා ඔන්නෙහි, මටත් මේ ගමනක් යන්න තියෙනවා කියලා හිතෙනවා. බෑග් එකට අද දානකොට පොඩි සල්ලි වල සද්දයක් කරනවා. ඔන්න රුපියල් 5ක් දීලා දානවා මේ මිනිස්සේ මේ හොරෙද්ද කොහෙද. දැන් මම රුපියල් 5 ගත්තා. 195ක් ලෝභය, ලෝභ චේතනාව 195 200 නේද? මේක වරගම් කළා. ගාන මට හරියට මතක නැහැ. 100 හරි 200 හරි ඔය වගේ ගානක් වෙන්න ඕන. ඕනම ගානක මේ එකකින් කොහොම හරි හොරගම් කළා සෑහෙන ප්‍රමාණයක්. රුපියල් 5යි දැන්. දැන් මං ආයි රිවර්ස් ගියා, පිටිපස්සට ගියා. එතකොට දැන් 200 වුණා, අතෙන්ට එනකොට 50ක් අඩුණා මෙතෙන්ට. දැන් බලන්න හිත දැක්කනේ මම. හිත දැක්කේ නැත්තම් ලෝභයට අහු වුණා නම් මට මොකද නඩු දාන්න යාර මිනිස්සයා නොදුන්නේ කියලා නොදීම ඉන්නත් පුළුවන් පහක් දීලා බේරෙන්නත් පුළුවන් 20ක් දෙන්නත් පුළුවන් 50ක් දෙන්නත් පුළුවන් හරිනේ දැන් බලන්න මේ කතාව දිහා ඊට පස්සේ මං කල්පනා කළා එතකොට මොකද්ද උනේ මේ ඇයි එහෙනම් මට හිතුනේ ඇයි මට හිතුනේ එහෙනම් මට හිතෙන්න ඕනේ ඉතින් මට හිතුනේ මොකද මුලින්ම අර වගේ දෙයක් දෙන්න ඕන කියලා ආ මේක තමයි ලෝභයාගේ ලෝභ චේතනාවේ ආක්‍රමණය කියලා කල්පනා කරලා පින්වත් නේ ආයි අර හිතපු මුදලම මුලින්ම හිතපු මුදල 100 200 ඔන්න ගෙනිලා දුන්නා ඒකෙන් අදහස් වෙන්නේ මම සතුටු වෙනවා මම ලෝභ චේතනාවේ කාලේ ඉඳලම පොඩි කාලේ ඉඳලම දැනුම් තේරුම් බණපද ඇතුවනේ මේ පොඩි කාලේ ඉඳලම ජය අරගෙන තියෙනවා කියලා මම සන්තෝෂ වෙනවා මම සන්තෝෂ වෙනවා දැන් ඊළඟට අපේ මිනිස්සුන් අපිට කල්පනා කරන්න පුළුවන් කෙනෙක් අනේ ලෝභ උන් නැති වුණොත් දියුණු වෙන්නේ නැහැ නේ කියලා. ලෝභ කමින්ම තමයි දියුණු වෙන්නේ කියලා. ඒකනේ ඔය ලෝභ දැඩි තණ්හා ලෝභ මිනිස්සු අපි දිහා බැලලා හිතන්නේ මගේ ලෝභකමට මෙච්චර නම් තියෙන්නේ හාමුදුරන්ගේ ලෝභකම කොච්චර ඇද්ද කියලා හිතන්නේ අර තියෙන දේත් එක්ක. හොඳට මතක තියාගන්න දාන චේතනා පුරුදු කරනකොට ලෝභ චේතනා ප්‍රහාණය කරනකොට තමන්ට දෙගුණ තුන්ගුණ හතරගුණ වෙලා සියගුණ දහස්ගුණ ලක්ෂගුණ කෝටිගුණ වෙලා තමන්ට ලැබෙනවා. තේරෙනා නේද? තියෙන ධනෙ ආරක්ෂා වෙනවා ඒ වගේම තමන්ට ලැබෙනවා. හැබැයි ඉතින් මේක ලැබෙනවයි කියලා හිතාගෙන දෙන්න යන්න එපා. අර විදියට ලෝභ චේතනා ජය ගන්න ඕන. බුදුබණපදේ තියෙනවනේ නේ දන් දෙන කෙනා දුක්පත් වෙන්නේ නැහැ කියලා. එකක් මානසික පෝසත් බවක් හටගන්නවා. අනිත් එක යාට භෞතික දේත් පින්නතුනේ ස්වභාව ධර්මයකින් ලැබෙනවා දන් දෙන කෙනාට පරිත්‍යාග කරන කෙනාට. තියන්නේ ඒ වගේ පින්නතුනේ අපි ඉස්සෙල්ලම අපිට පුළුවන්කම තියෙන්න ඕන මෙන්න මේ වගේ දාන චේතනාවක් ඇති කරගන්න. ඊට පස්සේ සීල චේතනාවක්. සීලය කියලා කියන්නේ කයෙන් සිතෙන් වචනයෙන් වරදක් කරන්න හිතුනහම එහෙම කරන්න හොඳ නෑනේ කියලා හිතිලා නොකර ඉන්න එකට. ඔකට තමයි සීලය කියන්නේ. මුන්දෙන්න කෙට වෙන්න මේ වචනේ කියවන්න ඕන කියලා හිතර පහල වෙලා එනවා. නෑ මේ වචනේ කියන්න හොඳ නෑ. මේක කිව්වොත් මෙහෙම වෙනවා. මේක කිව්වොත් මෙතන ඇවිලීමක් සිද්ධ වෙනවා. සමහර අයට තියෙනවනේ මේ ඇත්ත කියලා ඔය කියලා දාන ඕන එකක්. මම කිව්වේ ඇත්ත. නැත්නම් එයා දකින්න මේ ඇත්ත නිසා ගිනි ගන්නවා කියලා. මම කිව්වේ ඇත්ත. එතකොට ගිනි ගන්නවා කියලා දැක දැක ඒක කරනකොට ගිනි තැබීමක් කළා වෙනවා. එතකොට එවැනි වචන භාවිතා කරන්නේ ක්‍රියා කරන්නේ සිතවිලි භාවිතා කරන්නේ. අනේ තරයි සීලේ තියෙන්නේ. එහෙම නැතුව මේ පද දෙකකට තුනකට හතරකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මනස භාවිතා කරන විදිය, වචනය භාවිතා කරන විදිය, කය භාවිතා කරන විදිය, ඒක තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ තියෙන සීලය. ආධ්‍යාත්මික සීලය පද සීල නෙමෙයි තියෙන්නේ. තමන් උපමා කරගත්ත අත්ථූපනායක ධර්ම පිළිපදින පද සීල බුදුහාමුදුරුවන්ගේ ඇත්තෙම නැහැ. නයි සීලවතං වූතු උපජ්ජන්ති තථාගතා අටක්කරා තීමි පද සම්බුද්ධේන ප්‍රකාශිත. සීල වෘත සමාදන් කරවන්න බුදු කෙනෙක් ආවේ නැහැ. වෘත සමාදානේ නේ. ඒක නිසා තමයි පින්නතුනි බුදුදහම වේවා මොන දහමක් හරි වේවා තමන් දැනගන්න ඕන තමන් ගන්න දේ තමන් පිළිපදින දේ තමන් අහන දේ තමන් ක්‍රියාත්මක කරන දේ මොනතරම් දුරට විද්‍යාත්මකයිද මොනතරම් දුරට යථාර්ථවාදීද මොනතරම් දුරට සත්‍යවාදීද එහෙම විචාරශීලී බුද්ධියක් තියෙන මිනිස්සෙකුට තමයි උග්ගටිතඥ මිනිස්සු නුවණක් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ. ඉතින් ඔබ හොඳ නුවණක් තියෙන කෙනෙක් වෙන්න ඕන. විශාරද බුද්ධියක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නිවන් මඟ හොයාගන්න එක ලේසි එකක් නෙමෙයි. මහා මුතු පඬිතකමක් තියෙන්න ඕන. ආර්ථික ජයග්‍රහණ ලැබනවා වගේ නෙමෙයි නිවන් දකින්න එක සක්විත රජකමට වඩා ශ්‍රේෂ්ඨයි කියලානේ කියලා තියෙන්නේ. එන ඊට වඩා ලොකු විශාරද බුද්ධියක් තියෙන්න ඕන. දැන් මේ රටේ රජ වෙන එකටත් ලොකු විශාරද බුද්ධියක් තියෙන්න ඕන. මහා අණ්ඩබාල කපටි බුද්ධියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් රජ වෙන්න බෑනේ. මොකද මේ සියලු බලවේග වලින් බේරිලා තමන් සියලු දේවල් හිතවත් කරගෙන ජයග්‍රහණය කරන එක අමාරු වැඩක්. එතකොට මේ මාර්යා තුල මාර්යාගේ ගෘහයේ ඉඳගෙන මාර්යාට නොපෙනී සැඟවෙනවා කියලා කියන එක අභියෝගයක්. මාර්යා නොයෙකුත් දේවල් දෙනවා නතර වෙන්න කියලා. දැන් ඔබ නිවන් දකින්න එන්නේ මාර්යා කතා කරනවා මම ඔබට හොඳ ගයක් දෙන්නම්. ඔය නිවන් දකින්න යන්න නැතුව ඉන්නවද? හා කියන කට්ටිය ඉන්නවා. මේ රටේ රජකම දෙන්නම් මොකද කියන්නේ යන්න නැතුව ඉන්නවද? මාර්යා මේ මට රජකම නම් නෙමෙයි කතා කරේ. දැන් සිද්ධාර්ථ උත්තමයන් වහන්සේට සක්විති රජකම දෙන්නම් දවස් 7න් කිව්වනේ. දවස් 7න් රජකම දෙන්නම් සක්විති රජකම දෙන්නම් මුළු ලෝකේම රජකම දෙන්නම් මේ චක්‍රවර්ති රාජ්‍යත්වය දෙනවා මේ එන්න කිව්වම ප්‍රතික්ෂේප කළානේ. මට මාරයා කිව්වේ එච්චර දෙයක් නන්නේ කිව්වා. මාරයා නිකන් මාව නිකන් අල්ලා ගන්න. ඉතින් මගේ තරමට පුළුවන් දෙයක් නේ මාරයා පෙන්නන්නේ. බැරි දේවල් පෙන්නන්නේ නැහැ. මට සක්විති රජකම දෙන්න කියලා කතා කරන්නේ නැහැ. මොකද හේතුව මාරයා කොට මම පිළිගන්නේ එකක් නැහැ කියලා දන්නවනේ. පිළිගන්න පුළුවන් මට්ටමින් දෙන්නේ දීලා කියනවා මේ ආම්තුරන්න පාර්ලිමේන්තුව පැත්ත යන්න පුළුවන් මොකද කියන්නේ කියලා ඇහුවා. අපි රතනහාමුදුරුවොත් එක්ක එහෙම සෙට් වෙලා අපි වැඩක් කරලා වැඩක් කැම්පේන් පාරක් දාලා පාර්ලිමේන්තුව යන්නකෝ යන්න පුළුවන් කියලා මොකද කියන්නේ කියලා ඇහුවා. මං කිව්වා පාය පාට ඕනේ දැන් ඕන්නේ කොට සැකයි නිකන් ගියානම් හොඳයි වගේ කියලා නිකන් හිතෙන වෙලාවල් තිබ්බා. මම ඊට පස්සේ ගියා මං ඉස්සෙල්ලා ඔහොම ඉන්න කුමාරයා මං ගිහිල්ලා පාර්ලිමේන්තුව ඉස්සෙල්ලා බලලා එන්න කොහොමද කියලා. කියලා මං ඊට පස්සේ පාර්ලිමේන්තුව බලන්න ගියා. ගිහිල්ලා දැන් උදේ පාන්දර ගිහිල්ලා හවස වෙනකම් ඉන්නත් අපි අර යෝදේ එවන්නේ නැහැ මගදී. ඒ හවස වෙනකම් ඉන්න ඕන. මට ඒ වගේ කාලා ගන්න මුස්පේතු තැනක් මට ජීවිතේ කොහෙවත් හම්බුන්නේ නැහැ. සල්ලි නෙමෙයි මාව බැඳලා ගස් බැඳලා දෝලාවක දාලා ගිල්ලර පුටුවේ හින්දෙව්වත් ඉන්නේ නැහැ කියන මට්ටමට හිත හැදුනා. මේ බොහොම සටන් කරලා යුද්ධ කරලා ඡන්ද ඉල්ලලා යන්න නෙමෙයි අතපය බැඳලා දෝලාවක දාලා අරන් ගිහලා පුටුවේ තියලා බැඳවත් මට ඉන්න බෑ කියන මට්ටමට හිතුණා. මොකද ඒ වගේ කාලකන් හිතනක් මට දැනුන්නේ කොහෙවත්. මට ඒ තරම් ඇතර මූසල ගතියක් දැනුණා. මහා පව් පිරිච්ච තනක් වගේ දැනුණා. මං කියන්නේ එතන ඉන්න අයට එහෙමයි කියලා මට දැනෙච්ච විදිහ මං කියන්නේ. එතන ඉන්න අය පින්වන්තයි. හොඳට කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නවා. මං දන්නේ මට එහෙමයි දැනුනේ. දැනුණා නේද පින්වන්තයි? එහෙම දැනුණා. ඊට පස්සේ ඉතින් දැන් බලන්න දැන් මාරයට කියන්නත් බෑනේ දැන්. මේ මොකද ආයි යනවද මේ පැත්තේ? හා පූ කාලේ විනාශ කරන ඒ වගේ තන ජනතාවගේ සල්ලිවලින් ගාලා ගුණහරුප කතා කර කර ඉන්න තැනක් කියලා මට හිතුණා. ඒක හරි මුස්පේතු ගතියක් දැනෙන තැනක් කියලා. ඉතින් පින්නතුරු මේ ලෝකේ දෙයකට අල්ල ගන්න පුළුවන් නම් වැලි කැටයකට හරි මාරය අල්ලලා තියෙනවා. ඒ නිසා කවුරු ධාම දැක්කත් ඒ ධර්මයේ දැකපු කෙනාගේ හදවත හරිම ශ්‍රේෂ්ඨයි. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා කුඩා කෙනෙක් වේවා ලොකු කෙනෙක් වේවා මම ලොකු ගෞරවයක් ඒක ඇත්තන්ටගේ පිටත සැරබැර ගති තියෙන්න පුළුවන්, සංසාරික ගති තියෙන්න පුළුවන්, ගති පුරුදු තියෙන්න පුළුවන්, තමන් ලැබපු ආభాෂයන් එයා තුළ ප්‍රකට වෙන්න පුළුවන්. ඒ වුණාගේ එයාගේ හිත හොඳයි. තේරුණා නේද? ඒ ධර්මයේ දැකපු ඕනම කෙනෙක්ගේ හිත හරිම හොඳයි. ඒ කියන්නේ පතුල හොඳයි, අවසාන තීරණේ හරි හොඳයි. පිරිසුදුයි. මොකද හේතුව ලෝභක්කොය, දේසක්කොය, මෝහක්කය කියන ඉතින් ඔබ කවද්ද පැමිණෙන්නේ ඒ තථාගත ධර්මයට? ඔබ ඔබේ ධර්මයේ තුලම ඉන්නවද? එහෙම නැත්නම් ඔබ මාරු වෙනවද? චේන්ජ් එකක් ගන්නවද තථාගත ධර්මයට? නැත්නම් ඔබ නාමික කෙනා හැටියට ඉඳලා මැරෙනවද? මැරිලා කෙනෙක් පුජ්‍යලයක් හැටියට ආසා කරපු දේවල් අතරම නැවත කුමන හෝ ආරුඩේකින් ආත්මයකින් වාසය කරනවද? ගෙවල් දොරවල් වලට ආස කරොත් ගෙවලෙක් වෙනවා. සමහර දේවල් වලට ආස කරොත් පුණ්‍ය ධර්ම වලට හරියට නැඹුරු නැතුව කටයුතු කළොත් පෙරේතය වෙනවා. ඉන්නතුනේ ලේසි නෑ. ඔය අපේ සමහර ඉන්න ඥාති එහෙම මිය ගියපු ඒවා එහෙම බලවපු අවස්ථාවල් එහෙම තියෙනවා. ඒගොල්ලෝ මිදෙන්නේ කවද්ද කියලා බලනකොට අර නිකන් ඒගොල්ලෝ අර ඒගොල්ලන්ට තියෙන කරදර වලින් සමහර අයගේ ඈඩ් කරගත් අවස්ථාවල් තියෙනවා, ඈඩ් කරලා තියෙනවා. ඉතින් බලනකොට ඒගොල්ලෝගේ මිදීම ගැන කතා කරන්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන් කාලේ මෙයා යන්තම් පෙරේතාත්මෙන් මිදෙනවා කියලා. ඔන්න මතක් කෙරෙන්නේ. ඉගෙන මනුස්සය කියලා නිවන් දකින්නව නෙමෙයි. වියන්තම් බුදුවරයෙක් බුදු වෙනකොට අර ඉන්න අය එනවා කියනවනේ. අපායේ ගිනි මොහොතකට නිවෙනවා කියන බුදු කෙනෙක් බුදු වෙනකොට ලෝකේ. යන්තම් පෙරේතාත්මේ ඉන්න කට්ටිය යන්තම් උසස් ආත්මයකට පරිවර්තන වෙනවා. නිකන් හරි ආයි වැටෙන්න නම් එපා පින්නතුනි. වැරදිලාවත් පෙරේතේ භූතේ පිසාචෙක් වුණොත් ඒවට ආත්ම ගොඩාක් කල් තියෙනවා, ගොඩාක් ඈත තියෙනවා. දිගු කල් තියෙනවා. ඒසයි වෙන් මිදෙන්න බෑ. හාමුදුරුවරු ඉන්නවා ගොඩාක් ඉන්නවා පෙරේතේ වෙච්ච අය පන්සල් වලට. ගොඩාක් පෙරේතේ වෙච්ච අය. සමහර පොත්ගුල් වහලා දානවා ඒ පොත්ගුලේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා කියලා. සමහර ලොකු හාමුදුරුවන්ගේ කාමර තියෙනවා ඒ වහලා දාන. මොකද ඒ කාමරේට කාටවත් නිදා ගන්න බෑ, ඇදලා වීසි කරනවා කියලා නේද? නොයෙකුත් තැන් තියෙනවා. එතකොට මේක ගිහියන්ට පමණක් වෙච්ච දෙයක්වත් පැවිද්දන්ට වෙච්ච දෙයක්වත් නෙමෙයි. මේක ලෝක ධර්මතාවය. මේ ඇතුළත පිරිසිදු කරගත්තේ නැති වුණොත් ඇතුළ කාටවත් පේන්නේ නැහැ නේද? ඉතින් මිනිස්සු කුණු ගොඩවල් ගොඩ ගහ ගන්නවා. ඇතුළත පිරිසිදු කරගන්න ඕන. නිසා තමන්ට පේන්න තමන් ජීවත් වෙන්න කාටවත් පේන්න නෙමෙයි. මොකද මේ වචනේ කියන්නේ බලන්න. තමන්ට පේන්න තමන් ජීවත් වෙන්න. ඔබට ඔබව පේනවද? මම ඔය ඇත්තන්ට පේන ජීවත් වෙන්නේ නැහැ. මට මාව පේන ජීවත් වෙන්නේ. මටම මම පේන මට පේන විදිහට මං ජීවත් වෙන්නේ. ඔය ඇත්තන්ට කොහොම පෙවුනා මට කමන්නේ. සමහර අයට හොඳට පේනවා, සමහර අයට නරකට පේනවා, මට කමන්නේ. ඒකේ ඒගොල්ලන්ට සාපේක්ෂිතව ඒගොල්ලෝ දකින්න දෙන්නේ තමන්ගේ ඇහි තියෙන පෙනුමට අනුව මිසක් පේන්නේ. දැන් දවසක් මිනිස්සෙක් ළඟ ගියා. ඒ මිනිස්සේ කිව්වා ආමුදුරුවන්ට රිදී පාටට පේන්නේ කියලා. මම ඇයි කියලා. ළඟදී කිව්වා කාච දැම්මේ. කාච දැම්මා. මොනසෙට කියන්නේ රිදී ආලෝකයක් වගේ පෙන්ටිං. අපි කියන්නේ අපි රිදී පාට නෙමෙයි මේ මිනිස්සු අපි වර්ණවත් කියනද? එයා කියන රිදී පාට අපි. එයාගේ ඇහි දේ යාට පේන්නේ. ඒ කිසි කතාවක් නැහැ. ඒ නිසා අපිට අදාළත්වය නැහැ. ඒ නිසා අපි අපිට පේන ජීවත් වුණාම ඇති. තමන් තමන්ට පහසුවක් ඇති වෙන විදිහට ජීවත් වෙනවද කියලා බලන්න. හැබැයි ඒකේ නුවණැති කෙනෙකුට තමයි එයා හොඳම පහසු සහ හොඳම සිත එයා හදාගන්නේ. නැත්තම් ඉතින් එයාගේ තත්ත්වය ඒක හොඳයි කියලා එයා හිතනවා. බුදුරජාණන් වහන්සේ පෙළ වූ සියලු සංස්කාරකයන්ගෙන් මිදුණා වූ ඒ ශාන්ත බව ඇති වෙන තාක්කල්ම ඔබේ මනස ධර්මානුගත කරන්න, ධර්මයට අනුගත කරන්න ඉතින් පින්නතුන්ට හොඳ පොතක් තමයි මේ ධර්මානුගත කරන්න මේ මේ විශ්වයේ හැඩයෙන් සද්ධර්මය කියන මේ ග්‍රන්ථය. මේ ග්‍රන්ථය ගත්තොත් එහෙම මේකේ තියෙනවා බලන්න මේක හරි ලස්සන ස්වභාවයකින් මේ ලැබෙනවා විශ්වයේ හැඩයක් විශ්වයක් නිල් පාට රන් පැහැති අකුරෙන් හතරම් වචන තියෙන්නේ. ඉතින් විශ්වීය හැඩයෙන් සද්ධර්මය. සද්ධර්මයේ විශ්වීය හැඩයක් තියෙනවා. විශ්වයේ සද්ධර්මයේ තියෙනවා. විශ්වීය හැඩයෙන් සද්ධර්මය අහලා තියෙනවද මීට කලින් කොහේකට වචනේ වාද? නෑ මේ කොහේකට අහලා නෑ මේක. විශ්වයෙන්ම ලැබෙන වචන. සද්ධර්මය අහලා තිබ්බා. විශ්වීය හැඩයෙන් සද්ධර්මය දෙක එකට ගොනු වුණාම වෙනම අර්ථයක් ගෙන දෙන්නේ. දැන් මේ පොතේ කොයිවින් පෙරලල ගත්තත් පුදුමාකාර විදිහේ ජීවිතය ලස්සන කරගන්න, හැඩ කරගන්න, මනස හදාගන්න ලස්සන වචනයක් තියෙනවා. දැන් 217 මං එකපාරට පෙරලුවා. ඒක සඳහන් වෙනවා මෙහෙම, ඔබ මමත්වය දුරු කළ තැන සතුටින් සිටීමට තැනක් සෙවිය යුතු නැත. ඔබට තියෙන පළවෙනි එක මමත්වය දුරු කරන්න. ඊට පස්සේ අර ඔබේ කලින් වැඩේ දැන් අතර කරන්න පුළුවන්. මොකද්ද? සතුටින් සිටීමට තැනක් සොයමින් හිටියා. මුළු මහත් සමාජයේම තියෙන ක්‍රියාවලියකුත් මෙතන තියෙනවා. මොකද්ද? ලෝකේ මිනිස්සු හැමෝම සතුටින් සිටීමට ජීවත් වීමට තැනක් හොයන එකනේ මේ කරන්නේ. මේ ආර්ථිකය හොයලා 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 මේ බලාපොරොත්තු වෙන්නේ සතුටින් සිටීමට තැනක් හදාගන්න. එහෙමනේ මං ඔක ලේසියෙන් කරගත්තා. කොහොමද කරගත්තේ? දැන් මම ඩ්‍රීම් එකක් හදනවනේ. මං හිතන මෙහෙම මෙහෙම ඩ්‍රීම් එක. ආ රයිට්. ඊට පස්සේ මං හොයනවා රයිට් ඕකේ මාරයා ඔහොම ඉන්න. හරි ඔය ඩ්‍රීම් එක ඉෂ්ට කරගත්ත මිනිස්සෙක් ඉන්නවද මේ නගරේ? ඔය ඉන්න අර ආවල් මණික්කාරය ආවල් ව්‍යාපාරිකයා ආවල් තනයි කියලා එයා ඔයා හිතනවා ඩ්‍රීම් එක ඉෂ්ට කරගත්ත කෙනෙක්. ආ ඉඳපන්කො මං යන්න කියලා ඉවරලා මම යනවා මේ මිනිස්සයව බලන්න. ගිහිල්ලා මං ගිහිල්ලා ආනවා මේ මිනිස්සෙකින් ඔබට සතුටුයිද දැන් කියලා. දැන් මොකද කියන්නේ මිනිස්සය කියන්නේ? ආපෝ මේ මිනිස්සය දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. තත්තරෙලා වාඩි වෙලා. මොකක්hari හේතුවක් අදාගෙන ගිහිල්ලා හරි ඩවල් මේ මිනිස්සයා කිපෙන විදිය දැක්කම මිනිසුන්ට බනින විදිය දැක්කම ඈ ඒ තියෙන පීඩාවට හැරෙන් මෙන් අරගෙන ඩ්‍රින්ක් එකක් දාන විදිය දැක්කම ඈ ඒ මිනිස්සයා සිගරට් දුරන විදිය දැක්කම අරයට මෙයාට තර්ජනය කරන විදිය දැක්කම ඈ ගහපිය මරාපිය කොටාපිය කියන වගේ වචන කතා කරගෙන ඉන්න විදිය දැක්කම හිතෙනවා මේකද මගේ ඩ්‍රීම් ලයිෆ් එක. අන්න මාරයට උත්තර සපයලා දෙනවා. එහෙනම් දැන් මාරය ඔබ දැන් ලස්සන ඩ්‍රීම් එකක් හදුවනේ අර ඒ ඉෂ්ට කරයි කියපු මිනිස්සු ළඟට මං ගියා බලන්න. ඒ මිනිස්සයා වගේ පුදුම කාලකන්‍ය ජීවිතයක් මං දැකලා නැහැ. ඒ වගේ ජීවිතයක් මට එපා. නෑ ඉතින් අර යාන වාහන තියෙනවා අරවා මේවා වටින ගේන ඒවා තියෙනවා හොටෙල්ස් තියෙනවා සුපර් මාකට් තියෙනවා අරවා මේවා ඉතින් ගොඩක් තියෙනවා ජේම්ස් තියෙනවා. වටිනාම ජෙම් එක නෑ. මොකද්ද? මානසික සුවය. ඒ නිසා මං තමයි මං හිතා නියම මැණික්කාරය මම. ධර්ම රත්නය ලබා ගන්නේ නියම මැණික් බිස්නස් කරන්නේ අය. තේරුණාද? බුද්ධ රත්නයේ සරණ ගියා නම් හොඳම ජෙම් කාරයෙක්යා. තේරුණා? ධර්ම රත්නයේ සරණ ගියා නම් සංඝ රත්නයේ සරණ ගියා නම් මේ තරම් වටින රත්නයක් මැණික් ඔය කොහක්වත් නැහැ. මම පොඩි කාලේ අපේ ඇඹිලි පිටියේ පළාත කියන්නේ රත්නපුර කියන්නේ ඉතින් මැණික් පැත්තට බරයිනේ අපේ මාමල බාප්පල ඔය අඳුරන කියන අය හිටියා. මම පොඩ්ඩක් ජෙම් පැත්තටත් ඇදගෙන ගියා සමහර අය. සමහරව තෝරගත්තේ නැත්නම් ජෙම් බිස්නස් එක හරි තෝරගන්න ඉඩ තිබ්බා. ඉතින් ඒ නිසා බලනකොට මම කල්පනා කළා මම නේද හොඳම ජෙම් බිස්නස් එක කරලා තියෙන්නේ. මම තමයි හරිම මැණික හොයාගෙන තියෙන්නේ. අර ශනිකයෙන් නැති වෙන විනාශ වෙන හානි වෙන මැණික් නෙමෙයි. සදාතනික වටිනා මැණික ධර්මයේ මැණික සද්ධර්මයයි සදාතනික මැණික. මේකේ වටිනාකම පින්නතුනේ මහ පොළොව එකට කැටි කරලා ගත්තා. මහ පොළොවේම තියෙන මැණික් දියමන්ති එකට කැටි කරලා ගත්තා. ඒ කෝටි ප්‍රකෝටි ගණන් වැඩි කලක් සමාන කරන්න බැරි වටිනාකමක් හාත්පස ගෙනල්ලා දෙනවා ධර්ම රත්නයේ වටිනාකම මැනික. ඒක හරියට තේරුම් කරගන්න නිකන් තමන් බොරුවට සද්ධාවෙන් ඒක එහෙමයි කියලා බාර ගන්න එපා. ඒක හරියට තේරුම් කරගන්න මේ සොරුන්ට ගන්න බැරි මෙලව සැනසිල්ල ගෙනල්ලා දෙන සසර සැනසිල්ල ගෙනල්ලා දෙන මේ තරම් වටින තවත් මැණිකක් තියෙනවද? තමන් අපායේ මුදව ගන්න මේ තරම් මැණිකක් තවත් තියෙනවද? කුමන්ද අපි කරන්න ඕන? ඔබ ජීවත් වෙන හැම මොහොතකම මැණික් කරුවෙකු මැණික් සොයමින් බලමින් පෙරලමින් ටෝච් එක ගහ බලනවා, මැෂින් වලට දදා බලනවා, නේද? පෙරලා පෙරලා බලනවා, ඉරාවුවට බලනවා, කෙරලා බලනවා, මොනවාකුත් දේවල් බලනවා බලනවා. මැණිකක වටිනාකමක් හදා ගන්න, හොඳ මැණිකක් තෝරගන්න ගොඩක් වැඩ කරනවා. අපිත් ඒ වගේ වෙන්න ඕන. ධර්මයේ හොයාගන්න එක දෝනා පතල් හාරලා දෝනා කැනලා පරිස්සමට ගන්නවා වගේ වැඩක් ඒක. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා මයි කියන වීරිය තියෙන්න ඕන. අධිෂ්ඨානය ඇති කරගන්න මේ වසර ආරම්භයේදී පරිපූර්ණ කොට අවබෝධ කරගන්නවා මයි, හාත්පස කොට අවබෝධ කරගන්නවා මයි, සතරාපායෙන් මිදෙනවා මයි මම. තමන්ට දැනෙන්න ඕන සමන් සතරාපායෙන් මිදුණා කියලා. තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන්ම බොරුවට ප්‍රෝඩාකාරී වචන දාලා හිත රවට්ටගෙන යන්න එපා. දැන් ඔය සමහර ආගම් වලින් නම් ප්‍රෝඩාකාරී වචන දාලා හිත රවට්ටනවා. දැන් ඔයා අපායෙන් බේරිලා ඉන්නේ. දැන් ඔයා මලාට පස්සේ යන්නේ දිව්‍ය ලෝකේ. දැන් ඔයාගේ ඔක්කොම පව් හේදිලා. එහෙම නිකන් උඩින් රවට්ටන්න පුළුවන් නේද? ඒ රවට්ටිලි හරියන්නේ නැහැ පින්නතුනි. වතුර දෙපාරක් ඔබලා දැන් ඔයාගේ ඔක්කොම පව් හේදිලා සමාව හම්බුණා. හම්බ වෙයිද? ඒක මිනිස්සු ඇටයක් දාගෙන ඉන්නෝ කරේ. මම අහුව ඇයි මොකද්ද මේ ඇටේ කියලා. කිව්ව මේ ඇටේ කරේ තිබුණොත් මැරෙන වෙලාවට එයා අපාය යන්නේ නැහැ කිව්වා. මං කිව්වා ඉතින් ෂෝක්නේ. ඔය ඇට කෝටි දෙකක් විතර ගහලා ලංකාවේ ඔක්කොගේම කරේ ඔය ඇට පැලැන්දුව නම් උන් අපාය යන්නේ. පිස්සු මනුස්සෙක් හැබැයි බුදුදහමෙත් නෙමෙයි මේ නිකම් යාචක වගේ නිකන් ඇවිද ඇවිද ඉන්න පිස්සු මනුස්සෙක්. ඉතින් ඒ මනුස්සයට කියපු දේ තේ මනුස්සයා හිතන් ඉන්නවා. ඉතින් ඒ ඇට තියාගෙන හිටියාම ගසක තියෙන ඇටයක්, ඉන්දියාවේ තියෙන ඇටයක් මේ. ඉතින් මනුස්සයෝ එහෙම සංකල්ප වලින් හිත රවට්ට ගන්න එපා. සිත හොඳින්ම විවෘත කරලා හොඳින්ම හිත දිහා බලලා ගැඹුරින්ම හිත තේරුම් අරගෙන තමන්ගේ හිත පිරිසුදු කරගන්න. පිරිසිදු නම් ඔබට හුස්ම පමණයි වැටෙනවා දැනෙන්නේ. හිත පිරිසිදු නම් ආස්වාස කරනවා සිහියෙන්, ප්‍රාස්වාස කරනවා සිහියෙන්. මේ සිහිය කියන්නේ දැඩි අවධානයක් යොමු කරන්න ඕන එකක් නෙමෙයි. නිකම්ම නිකන් ඉදදී වැඩ කරන එකක්. තේරෙනා නේද? සිහිය කියන්නේ ඒකයි. අර සිහිය බන්ධන භාවනාවල් තියෙනවා මේ සමතේ. ඒක නෙමෙයි විදර්ශනාවේදී තියෙන්නේ. මේක බැඳීම් නැති නිසා ඇතිවන සිහිය. අරක බැඳීම් හටගන්න සිහිය දෙකක් නේ. ආනාපාන සතියේ බැඳීම් නැති කරගත්ත සිහියක් හදාගන්නත් පුළුවන්, බැඳීම් ඇති කරන සිහියක් හදාගන්නත් පුළුවන්. එකෙන් දෙකයි. තාම හම්බුනේ නැද්ද නිවන් දොර, නිවන් මඟ? අඩුම තරමේ මාර්ගයවත් හොඳට පැහැදිලිද? නිවන් දකින මාර්ගය හොඳට පැහැදිලිද? පොත්වල නම් තියෙනවා කියලා සමහර අය කියනවා, පුජ්‍යල ළඟ නෑ. මං අහන්නේ පුජ්‍යලයට නිර්වාණයේ මාර්ගය පැහැදිලිද? පොතේ තියෙන එක නෙමෙයි. පොත් නිවන් දැකලා තියෙන්නේ. පොත් නිවන් දැකලා තියෙන්නේ. දැන් පුජ්‍යලයා තමයි නිවන් දකින්න ඕන.
දැන් පුජ්‍යලයි නිවන් දකින්න ඕන. පොත් නිවන් දැකලා ඉවරයි.
එහෙමනම් පින්නතුනේ හැම දිනාටම සද්ධර්මයේ ආලෝකය සැනසීම නොපමාව ලැබේවා. මේ වසරේ තමන්ගේ ධර්මාභිලාෂයන් පරිපූර්ණ කරගන්නට ධර්මයේ ආශිර්වාදේ වේවා කියලා හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා. වසරේ පළවෙනි පොහෝ දවසේ අද දවසෙහි පින් ඇති දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ බොහෝම දුර බැහැර ඉඳලා වුණත් මේ ස්ථානයට බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සහභාගී වෙලා කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා පැමිණිලා දායකත්වයේ දක්වමින් අද කටයුතු කරන්නේ හසිත විජේසේකර පින්වත් මහත්මයා, ඒ වගේම ශ්‍රියන්ති හේරත් මහත්මිය ඇතුළු ඒ පවුල පින්නතුන්, එතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාදය ඇතුව, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාද කිරීමට බලාපොරොත්තුවෙන් තමයි අද දුරුතුපුර පසළොස්වක පොහෝ දවසේ දායකත්වය අරමුණු බවට පත්වන්නේ අපගේ එදිනිය වන චමත්නි ප්‍රමෝද්‍යා විජේසේකර දිනයට පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථක මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ශක්තිය, කායික මානසික සුවය ලබා ගැනීමට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය සැලසේවා කියලා තුම් ප්‍රාර්ථනා. එම දිනයට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය කරන සියලුම ආශිර්වාද මව්පියන්ගේ, ගුරුවරුන්ගේ, තුරුණුවන්ගේ, දෙවියන්ගේ ආශිර්වාද සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ පුතුණුවන් වන සඳහන් වෙන ආකාරයට සෙනිත දිල්වන් විජේසේකර පුතුණුවන්ටගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ආශිර්වාදයක්ම වේවා කියලා මේ ධර්ම දේශනා පින්කම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි මාස 23 වන දින ඊයේදී තිබෙන ඒ හසිත විජේසේකර පින්වත් මහත්මාණන්ගේ උපන්දිනය වෙනුවෙන් එතුමන්ට ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අප නමෙන් සමුගත් දෙමව්පියන් වන AMHB විජේසේකර පියාණන්ට සහ RMAK විජේ රත්න මෑණියන්ට සසර ගමන සුගතිගාමී වේවා කියා පුණ්‍යානුමෝදනා කිරීමටත්, තවදලෝ වෙසෙන සියලුම අසනීප තත්ත්වයෙන් වෙසෙන පීඩාවන්ට ගොදුරු වී සිටින සියලු දෙනාටම ඉන් මිදීලා සාර්ථක ජීවිත ගත කරන්නට
තමන්ගේ සද්ධර්මයේ අභිලාෂයන් සිද්ධ ඉස්ස සිද්ධ කරගන්න ධර්ම අවබෝධයන් සලසා ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කල්‍යාණ මිත්‍ර ඇඹිලි පිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම කල්‍යාණ මිත්‍ර සුදේ සිද්ධ වෙල පින්වත් මහත්මාණන්ට ආශිර්වාද කරන අතර ටීබී හේරත් හා මානෙල් මැණිකේ මෙදිවත්ත අප සහෝදර රෝහිත විජේසේකර නිරංජලා දිසානායක පවින හා චිරාන් යන පුතුණුවන් දෙදෙනාටත් සිරෝම ඥාති මිත්‍රාදී හැම දෙනාටම සද්ධර්ම අවබෝධයේ සැලසේවා ආයුරාරෝග්‍ය සපවර්ධන වේවා ලැබුවා වුණ අවසර සරුවාකාරයේම තුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු සත් අපේක්ෂා ඉෂ්ට වෙන අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි ධර්ම දේශනා දායකත්ව ලබා ගැනීමට කැමැති පින්තුන් වේද ඒ හැම දෙනාට පුළුවන් අපව අමතන්න හැම දෙනාගේම ධර්මාභිලාෂයන් සාර්ථක කරගන්න, ඒ වගේම ආර්ථික අභිලාෂයන් සාර්ථක කරගන්න, ජීවිතේ දෙලව පැහැමර කරගන්න සියලු ආශිර්වාදේ වේවා, ධර්මයේ ආශිර්වාදේ වේවා කියා අපි නැවත නැවත සිත්පත් වන හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. හැම දිනාට සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.